సమంతా చక్రవాళీసు అత్రా గచ్చంతు దేవత సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గ ముఖదం ధమ్మ సవన కాలో అయం భదంత ధమ్మ సవన కాలో అయం భదంత ధమ్మ సవన కాలో అయం భదంత నమో తస్స భగవతు అరహతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతు అరహతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతు అరహతో సమ్మా సంబుద్ధస్స శ్రద్ధావంతే పింగతుని అద దవసేది పెర్త్నూర్ సిటీనే బౌద్ధ పిరిస విహారస్థానేట ఎకతు వీ సిటీన్ని బుదురయాన్ వహన్సే వదాల ధర్మేట అనువ తమంగి జీవితయ మిహేవీమ సందహా బుదురయాన్ వహన్సే నమక్ లోకే పహల వెన్ని ఇతామ కళాతురకిన్ కళాతురకిన్ పహల వెన బుదురయాన్ వహన్సే నమకకి ధర్మయక్ యామ్ కిసి మనుష్యకుట ఎహెనవకి అన్ని ఏకినా తమై మేలోకే సిటిన భాగ్యవంత వాసనావంతమ కిన దెంగ ఒబట మీ ఉదావెన్ని అన్ని ఏ వాసనావంత అవస్థావ బుదురయాన్ వహన్సేకి ధర్మయ గోచర కరగండి ధర్మయట అనుగత వెన్న పులువంకమక్ లెబెన్ని ప్రజ్ఞావంత అయిట పంజావంత సయాన్ ధమ్మో నాయాన్ ధమ్మో దుప్పన్యాస్ ఏనం అపే జీవితే తుల ఏ ప్రజ్ఞావంత భావయ కిన కరుణ ఇస్మతు వెన్నటోను ప్రజ్ఞావంత భావయ అపే జీవితే తుల నెతువ బుదురయాన్ వహన్సే వదాల ధర్మయ అపే జీవితే తులిన్ ప్రతిపదాత్మక యమువెన్న హకియావక్ లెబెన్ని నిహే ఏకై బుదురు పహల వెనకొట లోకే ప్రజ్ఞావంతుయుమ సిటిన కాలిక పహలవైంది ఇవగేమ తమై ఏ ప్రజ్ఞావంత భావే ఇస్మతు వెన్ని విముక్తి హెవీమ కిన కారణావత్తేక జీవితే సత్య కుమగ్ద జీవితే ఎత్త కుమగ్ద కిన కారణావ యమ్ కిసి కిన కొయనవన అన్నే కిన ప్రజ్ఞావంతే అద అపి జీవితే ఎత్త హోయనవా కిన కారణావ కరాన్ని నెతువ అపట లెబునావు దుఖిన్ పలాయాన్న దరన ఉత్సాహ యాక్తుల విముక్తియా కొయాన్ని హమ్మిల తీయను ఏ కారణావతులిం పింగతుని సెబహవటమ నివీమ ఖరా యమువిన ప్రతిపదావట అనుగత వెళ్ళి బే అపట తీయనటోనే జీవితే సత్య హోయండోనే కిన కారణ సత్య హోయండవనే కిన కారణావ జీవితే ఎదునహము జీవితే ఏదైన సీలుమ కారణాతుల తీయన్ని అపి నొదన్న కరుణకెక్క ఎక్కుతు వెళ్ళా జీవత్విన కారణ జీవత్విన విధియా తీయని ఎదకొట జీవితే ఎత్త హోయాగని అనకొట ఏ హోయిన క్రమేతులమ ఏదైన అవశ్యతావేతమై విముక్తి యొక్క హెవీమ కిన వెడపిలియదు అన్ని నిశాతమై సత్యవాది అయాయి విముక్తి అక్కోయాన్ని అనితాయనిమి విముక్తి అక్కోయాన్ని కాబట్టి సత్యవాది అయ్యి అదాపి గొడాకిలావట సత్యవాది నెతువ విముక్తి అక్కోయానవా కేలా హితాగని హితి అంటే ఇక శబహమ విముక్తి అక్కేవి మాకు నిమి ఏ కిరణ కారణావతుల తీయని దుఃఖిం పలాయండ దంగలన దెంగలిల్లా పితరాయి అప్పట లెబెనవన యమ్ కిసి దుఃఖ ఉన్న లిడ్డ వేనవా వాయుసతి అనవా మేరైనవా ඊළඟට කායික මානසික දුකක් ලැබෙනවා, පීඩාවක් ලැබෙනවා කියලා අපට ලැබෙනවා අපි අකමැති වූ අප්‍රිය වූ විවිධ දේවල්. මෙන්න මේවා නොලැබීම සඳහා නිවන් දකින්න හොයන. ඒ කියන්නේ ලැබිච්ච කාරණාවෙන් පලා යන දඟලන දැඟලිල්ලක් විතරයි තියෙන්නේ. ඔන්න ඔය කියන කෙනෙකුට නම්, ඔහොම කෙනෙකුට නම් කවදාවත් විමුක්තියක් අර්ථාන්විතව හොයන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. විමුක්තියක් අර්ථාන්විතව යම් කිසි කෙනෙකුට හොයන්නට නම් අර සත්‍යවාදී බව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් අපි අපේ ජීවිතය තුළ මොකක්ද ජීවිතය ඇත්ත, මෙන්න මේ කාරණාව ගැන හිතන්න පටන් ගන්න ඕනේ. ඔහොම හිතාගෙන යන තැනදී අපේ ජීවිතේ අසරණ වෙනවා. මොකද වෙන්නේ? අසරණ වෙනවා. අසරණ වෙන්නේ ඇයි? අපි හිතන්න අපට උත්තරයක් ඉන්නේ නැහැ. අපට හිතන්න උත්තරයක් නොවෙන තැනදී අපි දැන් මෝඩකමක් එක්ක අපි ජීවත් වෙලා ඉන්නවනේ. එතකොට මේ ජීවත් වෙලා ඉන්න කාරණාව එක්ක ඉන්න බැරිකමකුත් තියෙනවා. ඇයි දැන් අපි මෝඩකමක් එක්කනේ ජීවත් වෙලා ඉන්න කාරණාව තියෙන්නේ. එතකොට ඒකත් එක්ක ඉන්න බැරිකමකුත් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ සියල්ලක්ම ඉස්මතු වෙද්දී ජීවත් වෙලා ඉන්නත් බැරි වෙනවා. ඇත්තක් හොයන්නත් ඕනකමක් ඇති වෙනවා. මෙන්න මේ තනදි සිදුවෙන අසරණ භාවය තමයි දර්ශනයේ නැත්තම් හිතීම යුක්ත වීම තුලින් ඇති වෙන අසරණක. ඔන්න ඔතනදී සත්‍ය පෙන්වන කෙනෙක් ළඟට යමු වීම තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන යෑම. බුදුරන් වහන්සේගේ ධර්මය හොයාගෙන යෑම. ජීවිතේ සත්‍ය පෙන්වා දෙන කෙනෙක් කරා යමු වීම. ඔතෙන්ටයි බුදුරන් වහන්සේගේ ධර්මය පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. එතෙක් බුදුරන් වහන්සේගේ ධර්මය පැහැදිලි කරන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. මේ විදිහට හිතන කෙනෙක් හොයාගෙන යනකොට එයාට හම්බ වෙන කාරණාව තමයි අපි ජීවත් වෙනවනේ. ඔන්න දැන් ඔබට අනුමුලස්ස ස්වාමීන් වහන්සේගෙන් බණක් ඇහෙනවා. ඔන්න ඔබට ඒ රූපයක් පේනවා. ඔබට ඒ සද්දයක් ඇහෙනවා. දැන් ওই සද්දයක් ඇහෙන බව, රූපයක් පේන බව මෙන්න මේ කාරණාව තුළ සිදුවීම මොකක්ද? දැන් ඔබට හිතෙන්න පුළුවන් මට පේනවා කියලා. මට ඇහෙනවා කියලා. එතකොට මට පේනවා මට ඇහෙනවා නම් මම පැත්තකින් ඉන්නවා, මම අහනවා, අහන්න දෙයක් තියෙනවා. මම පැත්තකින් ඉන්නවා, මට පේනවා, අහන්න පේන දෙයක්ත් තියෙනවා. ඔන්න ඔය කාරණාවනේ සාමාන්‍යයෙන් අපි මේ හිතන විදිහෙන් අපට යෙදෙන විදිහ. දැන් එහෙනම් මම ප්‍රශ්නයක් අහනවා ඔබගෙන්, ඔබ තුලින්ම හිතලා බලන්න. ඒ මම කොහෙද ඉන්නේ? ඒ මම කවුද? අහන මමයි පේන මමයි දෙන්නම එක්කෙනෙක්ද? අහන මමයි පේන මමයි දෙන්නම එක්කෙනෙක්ද? ඒ කෙනා කොහෙද ඉන්නේ? දැන් අපි වැරදි විදිහට හිතන්න ගත්තාම තියෙන දේ. ඊළඟට දැන් අහන්නේ කනින්නේ. දැන් ඔන්න අපි යනවා අහන්නේ කනින් කියලා. ඔන්න අපි යනවා පේන්නේ ඇහෙන් කියලා. දැන් ඇහැට පේනවද අනුමුදස්ස ස්වාමීන් වහන්සේ? කනට ඇහෙනවද අනුමුදස්ස ස්වාමීන් වහන්සේ කටහඬ? පොඩ්ඩක් ඇහෙනුයි කනෙනුයි අහලා බලන්න. මේ ඇහැට පේනවද කියලා අනුමුදස්ස ස්වාමීන් වහන්සේ? කනට ඇහෙනවද කියලා? ඒත් නෑ. එතකොට එහෙනම් මම කියන කාරණාවක් ඉන්න තැනක් ගන්න විදිහකුත් නෑ. ඇහෙන්නේ කනට, පේන්නේ මට, පේන්නේ ඇහැට. හැබැයි ඇහැට අනුමුදස්ස ස්වාමීන් වහන්සේ බවකුත් නෑ. හැබැයි පෙනීම සිදු වෙනවා. එහෙමනම් අපේ දැන් මේ සිදු වෙන, ඒ කියන්නේ දැන් අපි ඔබ මේ ධර්ම දේශනාව අහන අවස්ථාව වෙනකොට මේ ඇහෙන සහ පේන කාරණාව හිදු වෙන සිදුවීමේදී කුමක්ද සැබෑවටම යෙදිලා තියෙන්නේ කියලා අපි හොයන්න වෙනවා. දැන් අර කරුණු ටික අපි කොච්චර හෙව්වත් ඒ හොයන කාරණාව තුළ අපට කිසිදු උත්තරයක් එන්නේ නැහැ. අපි තවත් මුලාවෙන් මුලාවටම පත් වෙන එකක් විතරයි වෙන්නේ. උත්තරයක් නැහැ. ඔන්න ඔය තැනට බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මෙහෙම හිතන කෙනෙකුට. දැන් ඇහැට පේනකොට, කනට ඇහෙනකොට සිදුවෙන සිදුවීමක් තියෙනවා. ඒ අවස්ථාවත් එක්ක ඒදීමත් එක්ක හඳුන ගැනීමක් තියෙනවා. දැන ගැනීමක් තියෙනවා. විඳීමක් තියෙනවා. ඒ වගේම තමයි අනුමදාස ස්වාමීන් වහන්සේ කියලා පෙනෙන ස්වභාවයක ස්වરૂපයක් තියෙනවා. අනුමදාස ස්වාමීන් වහන්සේ කටහඬක් ඇහෙන්නේ කියලා ධර්මයේ කියන කාරණාවත් එක්ක ඇහෙන ස්වરૂපයක් තියෙනවා. දැන් ඒක ඔස්සේම හිත හිතා කියන්නේ ඒක ඔස්සේම යොමු වෙන ගතියකුත් තියෙනවා. දැන් අපේ ජීවත් වීම කියනකොට ඔන්න ඔය ටික නෙමෙයි බලන්න තියෙන්නේ. දැන් ඔබට මේ ඇහිං රූපේ පේනකොට කනින් සද්ද ඇහෙනකොට ජීවත් වෙනවා කියන කාරණාව අපි අර ඇහැ පැත්තට ලං වෙන්නේත් නැතුව මොකද ඇහැට අනුමුද ස්වාමීන් වහන්සේ පේන්නේ නැහැ. ඒ මට පේන්නේ. ඇහැට පේන ඇහැට අනුර ස්වාමීන් වහන්සේ පේනවා කියන කාරණාවක් කියදිලා නැහැ. එහෙන් ඒක පොඩ්ඩක් අහලා බලන්න එහෙම එකක් පේනවද කියලා. මට පේන්නේ. මම ඉන්න තැනක් දන්නෙත් නැහැ. හැබැයි අපේ ජීවිතයේ ඉදීම තුළ අපට අත්දැකීමක් තියෙනවා. ඒ තමයි අපි හඳුනාගත්ත හඳුනා ගැනීමක ඉන්නවා. අපි විඳීමක ඉන්නවා. දැන ගැනීමක ඉන්නවා. ඒ ඔස්සේම යොමු වෙච්ච බවක ඉන්නවා. ඒ වගේම පෙනෙන ස්වරූපයක් ඇහෙන ස්වරූපයක් එක්ක ඇදිලා තියෙනවා. දැන් ඔන්න ඔය කරුණු ටික අපි මොකද කරලා තියෙන්නේ? මම කියලා ඒ යෙදිච්ච අවස්ථාවෙක පෙනෙන ඒ ස්වරූපය විඳීම ඊළඟට හඳුනා ගැනීම ඒ යොමු වෙච්ච gati ඒකටම යොමු වෙවි යන gati දැන ගැනීම මෙන්න මේ කරුණු ටික අපි මම කියලා බැඳිලා ඉන්නවා. ඔකන වෙලා තියෙන්නේ අපි හොඳවට හිතලා බලුවොත් සිදු වෙලා තියෙන ඔන්න ඔය කාරණා. එතකොට දැන් අපට මම කියලා ඔන්න ඔය කාරණාව තුළ බැඳෙන්න හොඳ දෙයක් වෙන්නට ඕනේ නේ ටිකනේ. ඒ කියන්නේ අපි අල්ලගන්න දැන් අපි කිව්වොත් මං කාට හරි කියනවා මෙහෙම එකක් මට පොඩ්ඩක් හුලන් ටිකක් අල්ලලා දෙන්න. සරල උපමාවක් මම කියන්නේ හුලන් ටිකක් අල්ලලා දෙන්න කියලා මම කියනවා කාට හරි. පුළුවන් ඉදල්ලා දෙන්නේ බෑ. එතකොට දැන් අපි යමක් එක්ක දැන් අපි දැන් මේ ඔබ දැන් ඉන්නවනේ මේ අනුදස්සනාසේ කටහඬ අහමින් ඒක පෙන්නමින් බලාගෙන ඒ විඳීම හඳුනා ගැනීමේ ස්වરૂපය ඒකටම යොමු වෙච්ච යොමු වෙවි තියෙන ගතිය සහ දැන ගැනීම කියන මෙන්න මේවත් එක ඉන්නවනේ. ඒ යෙදීම තුළ ඒ කියන්නේ අවස්ථාව තුළ. එතකොට දැන් මෙන්න මේක අපි අල්ලගෙන නයි අල්ලගෙන අල්ලගෙන නින්නේ. ඒ කියන්නේ මට ඇහෙන්නේ ඒකනේ මට පේන්නේ. දැන් ඔන්න ඔය කරුණු ටික මම අහන ප්‍රශ්නේ ඔන්න ඔය කරුණු ටික අපිට අල්ලගන්න අයිතිවාසිකමක් තියෙන්නේ අල්ලගන්න බවක් ඒකේ දෙනවා නන්නේ. දැන් අර හුලං වං අල්ලා දෙන්න කිව්වට බෑනේ. මම පොත අල්ලගන්න කියනවා. නැත්නම් වටහත් අල්ලගන්න කියනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් අල්ලගන්න පුළුවන් නේ. එහෙනම් අපි ඉස්සල්ලාම ඒ අල්ල ගැනීම සඳහා දැන් අපි අල්ලගෙන ඉන්නවා කියලා අපිට හිතෙනවා. හැබැයි අල්ලගන්නට නම් ඒ කාරණා ටික අපි දැනගෙන තියෙන්නට ඕනේ. අපි අල්ලගන්න එක සුදුසුද නැද්ද කියලා. දැන් අපි එහෙනම් හොයන්න යන්න ඕනේ මොකද්ද? ඔන්න ඔය විඳීම මොකක්ද? අල්ලගන්නවා කියන කාරණාවේ දෙන්නේ විඳීමනේ. හඳුන ගැනීම මොකක්ද? දැන ගැනීම මොකක්ද? පෙනෙන ස්වરૂපයක් කියන කාරණාව මොකක්ද? ඊළඟට ඒ යොමු වී තියෙන ගතියේ ස්වභාවය මොකක්ද? මෙන්න මේ ටික පිළිබඳව දැන් අපි හොයන්න පටන් ගන්නට වෙනවා. අපි අල්ලගෙන ඉන්න කාරණා හොයන්න. මෙන්න මේ පහට බුදුරන් වහන්සේ ඒ සමාජයේ තියෙන විවහාරික භාෂාව තුළින් ඉස්මතු කරලා පෙන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒ සමාජයේ තුළ මාගදී භාෂාවේ මාගදී සමාජයේ විවහාරාත්මය තුළින් ඉස්මතු කරපු වචන තුන තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. පින්වතුනි මේ පහට පංචපාස්කන්ධය කියලා කියන්නේ නැහැ. පංචපාදනස්කන්ධය කියන්නේ තව විග්‍රහයක් ඕනේ. ඒ තමයි දැන් මම ඔබට පැහැදිලි කරේ මේ විදිහට. යෙදුණ අවස්ථාවක ඔබට දැන් පෙනෙන ස්වરૂපය ඔබ එක මම කියලා බැඳිලා ඉන්නවා. ඔන්න ඔය කාරණාවට කියන රූප උපාදානස්කන්ධය කියලා. ඔන්න ඔය කාරණාව විඳීමට කියන වේදනා උපාදානස්කන්ධය කියලා. සඤ්ඤා උපාදානස්කන්ධය කියනවා. සංකාර උපාදානස්කන්ධය කියනවා. විඥාන උපාදානස්කන්ධය කියනවා. ඔය පහටයි කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. අද අපි කටවාචාලකමට හුරු වෙලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන වලට පංච උපාස්කන්ධය කියනවා කියලා. බුදුරන් වහන්සේ එහෙම කොතනකවත් දේශනා කළා නැහැ. රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධ කියන පහටයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒකට අවස්ථාවක් යෙදිලා ඒ අවස්ථාව තුළ පෙනෙන්නා වූ නැත්නම් අපිට හිතමු අපි අපට දැනෙන්නා වූ ඒ ස්වરૂපය හා එකතු වී සිටීම කියන කාරණාවට තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. එතකොට ඒ පහටයි පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් අපි හොයන්න ඕන නැත්තේ පංච උපාදානස්කන්ධය නෙමෙයි. අපට පංච උපාදානස්කන්ධය හොයන්න බෑ. අපි දැන් හොයන්න තියෙන්නේ අපට ඉරිච්ච දැන් කාරණාවක් තියෙනවා. අන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් අපට අපි යම් අවස්ථාවක දැන් ඔබට මේ දේශනාව අහන අවස්ථාව තියෙනවානේ. මේ අවස්ථාවේ ඔබට ඔන්න ස්වરૂපයක් පෙනෙන කාරණාවක ඉදිරියට තියෙනවා. එතකොට පෙනෙන කාරණාවක තිබිච්ච ස්වરૂපය නැත්තම් ඒ විදීම හඳුනා ගැනීම මෙන්න මේකයි හොයන්නට ඕන. ඒකටයි බැඳිලා ගිහින් තියෙන්නේ. ඒ කරුණයි හොයන්නට ඕන. අන්නේ කාරණාව හොයාගෙන යනකොට හොඳට හිතලා බලන්න. යෙදුන අවස්ථාවක් කියන එකක් හම්බ වෙනවා. අපි හිතමු ඒ කාරණාව හොඳට හොයාගෙන යනකොට යම් කිසි කෙනෙකුට නුවණක් ආවොත් එහෙම ඉබඳු වූ ස්වરૂපය කියන කාරණාව අර්ථ ශූන්‍යයි කියලා. ඉබඳු විදීම කියන ස්වභාවය අර්ථ ශූන්‍යයි කියලා. අර හුලං අල්ලගන්න බෑ වගේ අර්ථ ශූන්‍ය වූ ස්වરૂපය අල්ල ගැනීමක් හෙඩේවි. දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ස්වરૂපය, ඒ විඳීම, ඒ හඳුන ගැනීම අල්ල ගැනීමක් හෙඩේවි. අල්ල ගැනීමක් හෙදෙන්න ඉතින් අල්ල ගන්න බවක් තියෙන්න ඕනේ. එතකොට එහෙම අල්ල ගැනීමක් හෙදෙන්නේ නැත්නම් ඒ කරුණ හොයාගෙන යන තැනදී එබඳු අවස්ථාවක් හෙදෙයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ ගැන හොයාගෙන යද්දී ප්‍රඥාවෙන් දකින්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කෙරෙහි වූ උදයවය. ඇයි අර අවස්ථාව කියන කතාවත් අදාළ වෙන්නේ නැහැ? මොකද අවස්ථාවක් කියන කතාවක් අදාළ වෙන්න ස්වરૂපයක් විඳීමක් හඳුන ගැනීමක් දැන ගැනීමක් සකස් වීමක් කියන කාරණාවක් එදෙන්න ඕනේ. ඒබඳු කරුණවල ස්වභාවය හොයාගෙන යනකොට අර්ථ ශූන්‍යත්වයක් ඉස්මතු වෙනවා නම් බැඳීමක් හෝ අවස්ථාවක් කියන කතා දෙකම කතා කරන්න පුළුවන්. කතා කරන්න බෑ. හැබැයි මේ හොයාගෙන යන තැනදී ඇතිවෙච්ච දේ තමයි එකට කියන ප්‍රඥාව කියලා. අන්නේ ප්‍රඥාවෙන් දකින විදිය කියනවා පංචපාස්කන්ධයේ උදේවයි දකිනවා කියන. අන්න විචක්ෂණයේ මම ඔබට මුලින්ම පැහැදිලි කරේ සත්‍යවාදීව හිතන කෙනාගේ ඔන්න ඔය ගතියයි තියෙන්නේ. එතකොට දැන් මම ඔබට මේ පංචපාස්කන්ධය කියන කාරණාව මොකද්ද කියන කරුණේ පැහැදිලි කරේ. දැන් මම ඔබට රූප වේදනා හඤ්ඤ සංකාර විඥාන කියන කරුණ හොයාගෙන යනකොට අර්ථ ශූන්‍ය බව ඉස්මතු කරලා පෙන්නන්න. අර්ථ ශූන්‍ය බව කියලා කියන්නේ බුදුරන් වහන්සේ දේශනාව පැහැදිලි කරනවා පේන පින්දුප්පම සූත්‍රයේ. රූපය කියන්නේ පේන පින්දුපමං රූපං. ස්වરૂපය ඉස්මතු කරනවා පෙන පිඩක් උපමා කරලා. පේන පින්දුපමං රූපං. වේදනා බුබුලූපමා. වේදනාව දියබුලකට උපමා කරනවා. මාරිකික උපමා සංඥා. සංඥාව මිරිගුකට උපමා කරනවා. සංඛාරා කදලූපමා. සංස්කාර සකස් වීම කියන කාරණාව කෙසෙල්ලරටුකට උපමා කරනවා. මායුපමංච විඥාන. විඥානයේ දැන ගැනීම මායාවකට උපමා කරනවා. දැන් මේ උපමා කරපු කරුණු පහේ අර්ථානිත භාවය ගත්තහම අල්ලගන්න පුළුවන් බවක ඉස්මතු වීමක්ද නැහැ. දැන් මේක හොයාගෙන යනකොට දැන් මම හොයන විදිය කියන්නම්. දැන් ඔන්න මම කියවනේ දැන් අපට ඔබට දැන් ඇහැට පේනකොට ආනන්ද ස්වාමීන් වහන්සේගේ කියන ස්වરૂපයක් ඉස්මතු වෙනවා. කටහඬින් ඔන්න කටහඬ කියන කාරණාව එක්ක හඬ කියන කාරණාවත් එක්ක මොනවා හරි ස්වરૂපයක් ඉස්මතු වෙනවා. වෙනෙන කාරණාව එක්ක ඔන්න ස්වરૂපයක් ඉස්මතු වෙනවා. දැන් ඔබ හොයන්න ඒ ස්වરૂපය කියන කාරණාව මොකක්ද? දැන් ඔබට මම උපමා සාමාන්‍ය උදාහරණයකට කියනවා. දැන් ඔන්න ඇඟ ටික ඇඟ පේනවා, සිවුරක් පේනවා, කණ්ණාඩියක් පේනවා, ඉළඟට කතා කරනවා පේනවා, මොනවහරි ටිකක් පේනවා. දැන් මෙන්න මේ ටික හොඳට බැලුවොත් එහෙම ඒ ටික තුළ අනුමුද ස්වාමීන් වහන්සේ කියලා පණවන්න පුළුවන් බෑනේ. දැන් ඔබ විඳිනවා කියනවා. හරි, මේ විඳීම කියන්නේ මොකද්ද? දැන් ඔන්න මේක මේ මේ අවස්ථාව ඔන්න සැපයි කියලා දුකයි කියලා විඳින්න. නැත්නම් ඔන්න හඳුනගත්තා. දැන් අපි හඳුනගත්තා කියන එකත් පැහැදිලි කරගන්න යන්නේ හඳුනගත්ත දේ කියන අපට අර හම්බ වෙනවා අපේ ඇතුලෙන් තියෙන හැඟීමක් තියෙනවා මම ඉන්නවා ලෝකයක් තියෙනවා කියලා. ඒක නිසා අපි හඳුන ගැනීම කියන කාරණා විග්‍රහ කරන්න යන්නේ බාහිර ලෝකයේ තියෙන වස්තු වස්තුවකට ගිහිල්ලා. හඳුනා ගැනීම කියලා කියන්නේ බුදුරණවහන්සේ කියනවා සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. කජ්ජනී සූත්‍රය පැහැදිලි කරනවා. හඳුනා ගන්නවා කියන අදහසින් කියනවා ක්‍රියාවක් හිතේ පෙන්වන්නේ සංඥාව. එතකොට මේ හඳුනා ගැනීම, විඳීම, දැන ගැනීම මෙන්න මේ ඕන එකක් පිළිබඳව ඔබ හිතන්න පටන් ගන්නද, හිතන්න පටන් ගන්නකොට මෙන්න මේක තමයි හඳුනා ගැනීම කියන්නේ කියලා ඔබට යම් කිසි වූ මොනව හෝ විග්‍රහයක් හම්බ වේවිද කියලා බලන්න. කිසිම විග්‍රහයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය කාරණාව හොයාගෙන යනකොට ගොඩනැගෙන දෙයක් තියෙනවා ප්‍රඥාව. අන්න බුදුරණවහන්සේගේ ධර්මය අහද්දී ඒ අනු වූ හිතීමත් එක්ක ඇති වෙනවා ප්‍රඥාව. එකට කියන සුසුසා පරිපුච්ඡා කියලා. ප්‍රඥාවේ ආහාරේ සුසුසා පරිපුච්ඡා. මේක දෙනවා ඉට්ඨ ධම්ම සූත්‍රයේ. ඒ ප්‍රඥාව කියන කාරණාව ඊතරවන විදිහට දකින විදිහ අන්නේක භාවිතා කරමින් යනකොට ලෝකේ ඉන්නවා කියන ගැනීමක් හෙදෙන්නේ නැහැ. ඕකට තමයි කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි උදේවයි දකිමින් වාසය කරනවා කියන එක. මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි උදේවයි දකිමින් වාසය කරනකොට සිදුවෙන කාරණාව තමයි නිවෙනවා කියන එක. ඔන්න ඔය පිළිබඳව තියෙන විග්‍රහයක් ඇතුළත් දේශනාවක් මම ඔබට පැහැදිලි කරන්න යන්නේ සංයුත්ත නිකාය දෙකේ නිදාන සංයුත්තයේ තියෙන උපනිෂ සූත්‍රය. ඒකේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ජානතෝවහං භික්කවේ පස්සතෝ වාසවානං khයං වදාමි. මහණෙනි, දනිමින් දකිමින් තමයි මම මේ ආශ්‍රයශය කරනවා කියලා කියන්නේ. දනිමින් දකිමිනුයි මම ආශ්‍රවශය කරනවා කියලා කියන්නේ. නෝ අජානතෝ නෝ අපස්සතෝ නොදනිමින් නොදකිමින් නිමි. එතකොට දැනීමක් දැකීමක් කියන කාරණාව ඒක යෙදෙන්නේ නැත්තම් අපි නිකන් ඔහේ කරන්නන් වාලේ කරන සීල් රකින්නන් වාලේ රකින භාවනා කරන්නන් වාලේ කරන. හැබැයි ඒ කරන කාරණාව හෝ අපි ගත කරන ජීවිතයේ වැඩපිළිවෙල පිළිබඳව දනිමින් දකිමින් වාසයක් නැත්තම් එයාට ආශ්‍රෝෂය වෙන්නේ නැහැ, රහත් වෙන්නේ නැහැ. කිංච භික්ඛවේ ජානතෝ කිම්පසත වාසවානං කයෝ හෝති. මහණෙනි, කුමක් දකින කොටද කුමක් දකිමින් කුමක් දකිමින් වාසය කරන කොටද ආශ්‍රෝෂය වෙන්නේ? මොන දනිමින් දකිමින් වාසය කරද්දී ආශ්‍රෝෂය වෙන්නේ? කුමක් දනිමින් කුමක් දකිමින් වාසය කරදි දාශ්‍රවශය. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගම. ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගම. ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්තංගම. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගම. ඒවං කෝ භික්ඛවේ ජානතෝ ඒවං පසතු වාසවානං කයෝ හෝ. ඔන්න ආශ්‍රවශය වෙන්නේ මොකද්ද? මෙහෙම දිහායි දකින්නේ. මෙසේ රූපය, ඒ කියන්නේ මෙසේ ස්වરૂපය, මෙසේ ස්වરૂපේ හට ගැනීම, මෙසේ ස්වરૂපේ අස්තංගමේ, මෙසේ වේදනාව. දැන් මෙසේ කියන එකත් අපි පොඩ්ඩක් තේරුම් ගමු. මේ පාලි භාෂාවෙන් ඉති කියලා කියන්නේ මෙසේ කියන එකට, ඉදං කියන්නේ මේ කියන එක. දැන් අපි අද ගොඩක් වෙලාවට අපි කියනවා මේ රූපය කියලා නේ. මේ රූපය කියලා නෙමෙයි පංච පාස්කන්ධයේ කෙරේ උදේවයි දකිද්දී වාසය කරන්නේ. ඉති රූපය. දැන් ඔන්න අපි කියමු මෙහෙම. දැන් ඔබට සාමාන්‍ය ලෝක විහාරයෙන් ගත්තාම ඔබ ඉස්සරහ මොන හරි භාජනයක් තියෙනවා නම්, පැදුරක් තියෙනවා නම්, මේට්ටයක් තියෙනවා නම් ඔබට කියන්න පුළුවන් මේ මේට්ටය කියලා. එතකොට මේ මේ කියලා පෙන්වන කාරණා. දැන් ඔන්න ඔබ ධර්ම දේශනාවක් අහගෙන ඉන්නකොට කවුරු හරි කාට හරි කියන්න පුළුවන් මෙහෙමයි ධර්ම දේශනා කරන්න කියලා. එතකොට දැන් ධර්ම දේශනාව කිරීමේ කෘත් වැඩපිළිවෙල තියෙද්දී මේ ස්වාමින් වහන්සේ කිව්වොත් අනුන්දස ස්වාමින් වහන්සේ ළඟ එනවා. මෙහෙමයි ධර්ම දේශනා කරන්න කිව්වොත් ස්වාමින් වහන්සේ කරන විදිහටයි කතා කරන්නේ. දැන් ඔන්න ඔබට ඒකෙන්ම අරන් බලන්නකො. දැන් ඔන්න ධර්ම දේශනාවක් අහනවා. මේන් ධර්ම දේශනාවක් කියන කාරණාවද මේන් අනුමදස්සි ස්වාමීන් වහන්සේ මේන් අනුමදස්සන ධර්ම දේශනා කරනවා. ඔය දෙකෙන් ධර්ම දේශනා කරනවා කියන කාරණාවට අර්ථාන්විත වෙන්නේ කොහොමද? මෙසේද මේ විදිහටයි ධර්ම දේශනා කරන්නේ. එතකොට කරන ක්‍රියාවක ඉස්මතු වීමක වැඩපිළිවෙලක් වෙන්නන්නේ ඉති කියන කාරණාවක් මෙසේ. යම් වස්තුවක් කියන කාරණාව ලෝකේ ඉවහාර කරන්නේ මේ කියලා. දැන් ඔබ ගෙදරදී හිම බලන්න බෑ. දැන් ඔන්න කාටද උයන්නේ කියලා. මෙහෙම උයන්නේ. එහෙමනේ කියන්නේ. දැන් වස්තුවක් පෙන්වන බීම් මේක. එහෙමනේ පෙන්වන්නේ. මෙහෙම උයන්න, මෙහෙම ඇවිදින්න, මෙහෙම කන්න. බීම් කෑම. එතකොට ඒක වස්තුවකට ලං වෙලා. කරන ක්‍රියාවක් එක්ක ඉස්මතු වෙනවා. මොකද්ද? බීම් මෙහෙමයි කියලා. එතකොට ඉති කියලා කියන්නේ මෙසේ කියන කාරණාව. එතකොට මෙසේ ස්වરૂපය. මෙසේ වේදනාව. දැන් ඇයි මේකට මේ විදිහට විග්‍රහ වෙන්නේ? දැන් ඔබට මුලින්ම පැහැදිලි කරා මේ දේශනාව කතා කරන්න කලින් අපි දැන් ඔබ මේ බණ අහනවා කියන කාරණාවදී ඔබ තුළට ඔබට ප්‍රකට වෙච්චේදී කරුණ තමයි විදීමක් හඳුනා ගැනීමක් දැන ගැනීමක් ඒකටම යොමු වෙවි ඉන්න ගතියක් සහ ස්වરૂපයක්. ඔන්න ඒ කාරණා ප්‍රකට වෙනවා. එහෙනම් දැන් අපි ඒක ඒකකට අපි ලං වෙලා ඒක මම කියලා වාසය කරන තැනදී එතන මම කියලා කියන්නේ අපි අපට ඒක අත්දැකීමක් හැටියට ලැබිලා තියෙන්නේ මටනේ. දැන් පෙනෙන්නේ වෙන කාටවත් නෙමෙයිනේ. හඳුනගන්නේ වෙන කවුරුත් නෙමෙයිනේ. එතකොට ඒක මට හම්බ වෙලා. එතකොට එහෙනම් එහෙම අපි සත්‍යවාදී වෙනවා නම් අපි දැන් ඒ පෙනෙන කරුණත් එක්ක ඉදිච්ච ස්වરૂපය විදීම හඳුනා ගැනීම දැන ගැනීම ඒ සකස් වීම කියන කාරණා මම කිය හොයන්න ඕනේ කියලා. මේ පහට පංච පාස්කන්ධය කියන්නේ නැහැ කිව්වා. පංචපාස්කන්ධය කියන්නේ යම් අවස්ථාවක යම් කිසි වූ ස්වરૂපයක් කිදිලා එය බැඳීමෙන් වාසය කිරීමට අන්නේකට කියන රූපපාදනස්කන්ධය කියලා. ওই විදිහට ඒ අර කරුණ පහටම ඒ අවස්ථාවක ඉදිච්ච කාරණාවක බැඳී වාසය කිරීමට කියන පංචපාදනස්කන්ධය කියලා. හැබැයි අපට එහෙම එකක් හොයන්න බෑ. අපට හොයන්න පුළුවන් ස්වરૂපයක් විඳීමක් හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම. දැන් එහෙනම් අපි හොයන කෘත්‍යයේදී තියෙන්නේ මේ ස්වરૂපය මොකද්ද කියලා හොයාගෙන යන්නේ. බේමේ ස්වરૂපය කියලා අපට මේ පෙන්වන්න පුළුවන් එකක් නැහැනේ. මේ මේකයි විඳීම. බිම් මේකයි පෙන්වන්න පුළුවන්ද? මේ මේකයි හඳුනා ගැනීම. බෑ. හැබැයි අපට හඳුනා ගැනීම කියදලා කොහොමද ඒක වෙන්නේ? කොහොමද මේ හඳුනා ගැනීම වෙන්නේ? කොහොමද මේ විඳීම වෙන්නේ? කොහොමද මේ ස්වરૂපය වෙන්නේ කියලා අන්න හොයන ගතියක් ඒක වෙන්නේ කොහොමද කියලා. මේ මේකයි කියලා පෙන්වන්න බෑ. මේක වෙන්නේ කොහොමද කියලා හොයාගෙන යන්න යමු වෙද්දී ඒක හොයාගෙන හොයාගෙන යනකොට එහෙම වූ යම් කිසි දෙයක් හම්බ වෙන්නේ අපි යමක් ගත්තා කියලා හම්බ වෙන්නේ අඥානකම මත පාදක වෙලා. මම ඒකට ඔබට ඔය මේ කරුණෙම පෙන්වලා දෙන්නම්. දැන් ඔන්න ඔබට අනුමදස්ස ස්වාමීන් වහන්සේ කියන ස්වරූපයක් තියෙනවානේ පෙනීමත් එක්ක. දැන් ඒ ස්වરૂපයේ අර්ථානිත භාවයේ අනුමදස්ස ස්වාමීන් වහන්සේ කියන පෙනීමක් එක්ක එදෙන ස්වરૂපය. ඔකනේ ඇත්ත. දැන් ඕකයි හොයන්නේ. ඔබ හොයාගෙන හොයාගෙන යද්දී ඔබට පුළුවන් වෙයිද දැන් ඔබට පෙනීමත් එක්කම කාරණාව තියෙන්නේ ඔබගේ ඔබට ආවේනික වූ ඔබ මනින්නා වූ යම්කිසි නිමිති සංකල්ප මොනව හරි කාරණාවක් නැතුව මෙන්න මේ පෙනුන කාරණාව තුල වූ ස්වરૂපය පිළිබඳව පැහැදිලි කිරීමක් කරගන්න. හොඳට හිතලා බලන්න. ඔබ තුල තියෙන නිමිති ඔබ තුල නිමිති තියෙනවානේ සිවුරක් තියෙනවා. ඊළඟට ඔන්න ඊළඟට මේ ස්වාමින් වහන්සේ නමක් බණක් කියනවා. මෙහිම YouTube එකේ තිබුණා. මෙහිම අපිට හම්බෙලා තියෙන අපත්තාවහම. දැන් ඒ ඔක්කොම සංකල්පනේ. අමේ මිනිස්සෙක් කියන කත අපට ආපු සංකල්පයක් නේ. දැන් එහෙම සංකල්පයකින් නැත්. එතකොට ඒක ඔක්කොම මනෝලෝකනේ අපි සංකල්පයකින් දැම්මොත්. එහෙම සංකල්පයකින් නැතුව ඔබට දැන් ඉදුණු ස්වરૂපය පිළිබඳව ඔබට පුළුවන් වෙයිද සම්පූර්ණයෙන්ම සත්‍ය හොයන්න. හොඳට හිතලා බලන්න. හැබැයි ඔබේ සංකල්පයක් දාන්න එපා. සිවුර කියලා හරි ස්වාමීන් වහන්සේ නමක්. ඒක කොහොම අපි මනෝලෝකෙන් ආපු සංකල්ප. සංකල්පේ නෙමෙයි ඔබට අත්දැකීමක් ලැබුණානේ මෙන්න මේ වණක් අහමින් ස්වාමීන් වහන්සේ වණක් කියමින් ඉන්නවා කියන කාරණාවක් ඔබ ගත්තනේ. ඔන්න ඔය ගැනීම පිළිබඳව ඔබ හොඳට හිතන්න මොකද්ද මේ වුනේ කියලා. හැබැයි සංකල්ප දෙන්නේ නැතු. ඔබ සංකල්පයකට ගිය නිසා නේද ඔබට මෙබඳු ස්වરૂපයක් ප්‍රකට වෙලා ඇවිදලා තියෙන්නේ. ඔබට මෙබඳු ස්වરૂපයක් දැන් ප්‍රකට වෙලා ඇවිදලා තියෙන්නේ ඔබ ස්වરૂපයේ පිළිබඳව විතරක් හරියට හොයාගෙන යන්න ගියොත්. ඔබට ඥානයක් නැත්තම් ඔබ මේ විදිහට හිතාගෙන යන්න ගියොත් මෙබඳු ස්වરૂපයක් කියන නිර්වචනයක් ඇවිදලා තියෙන්නේ මම මොකක් එක්කද? මේක හරියටම හොයලා ඒක ඒ විදිහටම නොදැක්ක නිසා ස්වરૂප බවක් ඇවිදිනවා. නැද්ද? ඒ කියන්නේ දැන් අපි මානසික මනෝලෝක දාලා කල්පනා කරන ඒවා දාලා හිතන ඒවා දාලා අපි දන්න නිමිති දාලා එහෙම එකක් එක නේද මේ පෙනෙන්නා වූ ස්වરૂපය කියන කාරණාව ඔබට ඉස්මතු වුණා. එතකොට එහෙනම් යථාර්ථයක් ඇත්තක් හොයන්නේ නැතිකම නිසා ඇත්ත ඇති විදිහටම හොයන්නේ නැතිකම නිසාම නේද ස්වરૂපයක් කියන කාරණාව ඉස්මතු වෙලා තියෙන්නේ. දැන් මේ ස්වરૂපයක් කියන එක මේ මේකයි කියන්නත් බෑ. ස්වરૂපය හොයාගෙන යද්දී අන්න අඥානකමක් කියන කාරණාවක ස්වરૂපයක් ඉස්මතු වෙනවා. දැන් මේ දැක්කේ මොකද්ද එතකොට? මෙන්න මෙහිමයි ස්වરૂපය හටගන්නේ කියලානේ. දැන් ස්වરૂපය කියන කාරණාව යෙදුනේ අඥානකමක් එක්ක. හොයාගෙන යනවා ස්වરૂපය ලැබෙන්නේ නැහැ. අපි හිතන්නේ අපට ලැබෙන ස්වરૂපයක් මෙහෙමයි වෙන්නේ කියලා ලබා ගන්න ඕනේ කියලා. එහෙමනේ අපි හිතාගෙන ඉන්නේ. දැන් කියන ඇත්තටම ලැබෙන ස්වરૂපයක් ලබා ගන්න ඕනේ. ඉතින් එහෙනම් ඇත්තටම ලැබෙන ස්වરૂපයක් හේතුවෙන් තියෙනවා කියලා ලබා ගත්තට පස්සේ අපිට මේක අයින් වෙන්න ඕනේ නැණි. ඊතර වෙන්න ඕනේ නැණි. මේකෙන් ෂෝකෙට ඉන්න පුළුවන්. ස්වરૂපය හොයාගෙන යනකොට ඒ හොයන කාරණාව එක ඉස්මතු වෙවි එන විදිය තමයි ස්වરૂපය කියලා නිර්වචනයක් වෙලා තියෙන්නෙම යථාර්ථවාදී වේ කරුණ හිතන්න නැති නිසා අපේ මනෝලෝකයක් එක අපි එකට යමු වෙලා අඥානකමත් එක්ක ඉස්මතු වෙලා. ඒ හිතන විදිහත් එක්කම ඔහොම යමු වෙලා ඉද්දි ඔහොම දැක්කොත් එහෙම දැන් ස්වરૂප බවක් කියලා හම්බවීමක් කෙදේවිද? අන්න මොකද එතකොට රූපාස්තංග හම්බවීමක් කෙදේවිද? හම්බවීමක් කෙදෙන්නේ නැහැ. එතකොට දැන් මේකයි රූපය කියලා පෙන්වන්න බැහැනේ. ඒ කරුණ හොයාගෙන ගියා. ඉති රූපං කියන්නේ ඉති රූපස් සමුදය කියන්නේ ඉති රූපස් අත්ංගමෝ කියන්නේ යන්නේ. දැන් තව එකක් අපි ගමු කොන හඳුනාගෙ දැන ගැනීම කියලා ගමු. දැන් ඔබට ඔන්න දැනීමක් ඇති වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා. හරි දැන් මේ දැනීම කියන කාරණාව පිළිබඳව ඔබ හිතලා හොයාගෙන යන්න මේ දැනීම කියන්නේ මොකද්ද කියලා. මේකයි කියලා පෙන්වන්න හැකියාවක් ලැබෙන්නේ. දැනීම වෙන්නේ කොහොමද කියලා හොයන්න ඕන. දැනීම වෙන්නේ කොහොමද කියලා ඔබ හොයාගෙන යනකොට ඔබේ නිමිති ඔබ දාගත්ත මිමි ඔබේ මනෝලෝකයකට යන්නේ නැතුව දැනීම මෙහෙමයි වෙන්නේ කියලා ඔබට ලැබීමක් අත්දැකීමක් ඉදෙවි නෑ. හැබැයි ඔබට දැනීමක් කියන කාරණාවක් ලැබුණනේ. ඒ ලැබුණේ ඇයි? ඔබ ඒ විදිහට සත්‍ය හොයන්නේ නැතිකම නිසා ඔබේ මනෝලෝකයෙන්ගේ සංකල්පයෙන් ඔබ දැනීමක් කියලා ගත්තනේ. ඒක නේද දැනීම කියන කාරණාව සිදුවන විදිය. එතකොට දැන් දැනීම කියන කාරණාව සිදුුනේ ඔහොමනම් මොකද අඥානකම ඇත්ත හොයන්නේ නැතිකමත් එක්කනම් සිදුුනේ. එතකොට ඇත්ත හොයාගෙන යනකොට දැනීම කියන කාරණාවට ලැබීමක් ඉදෙවිද? නෑ. දැන් මේ විදිහට යම් කිසි කෙනෙක් ජීදුන ජීවිතයේ සත්‍ය හොයාගෙන යනකොට බැඳීමක් ඇති වෙන්න කුමක් ඉස්මතු වේවි මම කියලා ගන්න. එහෙම මම කියලා ගැනීම සඳහා මොනව හරි ඉස්මතු වේවිද? ඉස්මතු වෙන්නේ නැහැ. ඒක මම කියලා ගැනීමක් යෙදුණා කියන කාරණාව හරිද? නැහැ. අවස්ථාවක් කියන එකක් යෙදේවිද? දැන් මේ බණ අහන මේ අවස්ථාව කියන්නේ නැහැ. එතකොට සිදුවුනේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව යෙදුන කාරණාව එක්ක ඇත්ත හොයාගෙන යනකොටන්නේ ජානතෝ උපස්සතු දනිමින් දකිමින් යන වැඩපිළිවෙලේදී මොකද වෙන්නේ? අන්න සිදුවෙන කාරණාව තමයි පංච උපාස්කන්ධය කෙරෙහි උදේවයි. දැන් අර පංච උපාස්කන්ධය කෙරෙහි කියලා කියන්නේ අපට දැන් පංච උපාස්කන්ධ බවක් ලැබිලා නැහැ. අපට හම්බලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එකරුණයි හොයාගෙන යන්නේ. හැබැයි ඒ කරුණ හොයාගෙන යන්නේ යෙදුන කරුණක් එක්ක තියෙන ස්වરૂපයක බැඳීමක්. යෙදුන කරුණක් එක්ක තිබුණ ස්වરૂපයක බැඳීම. මම දැන් මම තව මෙහෙම කියන්නම්. මම දැන් උපනිෂ සූත්‍රයට අනුව ඔබට විග්‍රහ කරනවා. එතකොට දැන් මම ඒ කියන්නේ මේක මුල් කරගෙන හැබැයි මම කරුණු ටිකක් කියන්නේ නේ. අන්න ඒ වගේ තමයි හොයන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන සිදුවෙන කාරණාව තමයි යම් කිසි යෙදීම. ඒකට කියනවා අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන පණී දුරලං ගොරෝසු සියුම් කියන මෙන්න මේ කරුණ තමයි මම අවස්ථා කියලා කිව්වේ. මෙන්න මේ කාරණාවක් එක යෙදීමක තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන බැඳලා තියෙන්නේ. දැන් එතකොට සිදුවන වැඩපිළිවෙල ඒවා කෙරෙහි නිමෙදි මේ දකිමින් වාසය කරන්නේ. එදිච්ච දෙයක් කෙරෙහි නිමෙදි වාසය කරන්නේ. එදිච්ච දෙයක් කෙරෙහි. හැබැයි හෙව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. දැන් ඔහොම කරගෙන යනකොට මොකද වෙන්නේ? දනිමින් දකිමින් යනකොට ආශ්‍රව ඡය වෙනවා. ඔය කාරණාව කරන්නේ නැතුව ආශ්‍රව ඡය වෙන්නේ නැහැ. දැන් ඔන්න දැන් මෙහෙම කරනකොට මොකද වෙන්නේ? ආශ්‍රව ඡය වෙනවානේ. එතකොට ඔන්න දැන් ආශ්‍රව ඡය වෙන කාරණාව සිදුවීම පිළිබඳව දැන් අර කරුණු කරද්දි වෙන්නේ සිදුවීම පිළිබඳව බාහිරින් එකන්නේ ඒ කරුණ වෙන හැටි විග්‍රහයක් තියෙනවා. ආශෝෂය වෙන හැටි. හැබැයි ආශෝෂය වුණේ මොකද්ද? ඉතිරූපං ඉතිරූප සම්මුද ඉතිරූප සත්තංගම ආදී වශයෙන් දනිමින් දකිමින් වාසය කළා. ඒතර ආශෝෂය වෙනවා. ආශෝෂය වුණේ මෙන්න මේ කරුණ නිසා. දැන් මම ඔබට මෙච්චරලා කරපු විග්‍රහය ඒ කරපු විග්‍රහයේ සිදුවන විදිය ලස්සනට ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. යම්පිස්ස තම් භික්කවේ කයස්මින් කයේ ඥානං තම්පි සෝපනිසං වදාමිනෝ අනුපනිසං කාච භික්ඛවේ කයේ ඥානස උපනිසා විමුක්තිය තිස වචනීය. දැන් මේ ආශාවක් ක්ෂය වෙනවානේ. ආශාවක් ක්ෂය වෙනවා කියලා කියවන්නේ දැන් මෙහෙම ඥාන දනිමින් දකින් වාසය කරන්නේ. එතකොට දැන් මොකද්ද දනිමින් දකින් වාසය කරනවා කියන්නේ? අපට ඉදිච්ච කාරණාව එක ඌ ස්වરૂප විදීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන එක හොයාගෙන යද්දී සිදුවෙන වැඩපිළිවෙළක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ආශාවක් ක්ෂය වෙනවා. අන්නේ ආශාවක්‍ය වීම කියන කාරණාව ඉබේ වෙන එකක් නෙමෙයි. එතකොට මේ කරගෙන යන වැඩපිළිවෙලින්දී සිදුවන වැඩපිළිවෙල විග්‍රහ කරනවා. හේතු සහිතවයි සිදුවෙන්නේ. හේතු රහිතව නෙමෙයි. මොකද්ද කාජ බික්වේ? මොකද්ද කයේ ඥානි ආශාව ෂේ වුණා කියන එකට තියෙන හේතුව? විමුක්ති තිස් වචනීය. විමුක්ති වුණා. දැන් පොඩ්ඩක් ඉතලා බලන්න. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන හොයාගෙන යනකොට දැන් ඉදිච්ච කාරණාවක එක දැන් ඔබ රූපයක් බලාගෙන ඉන්නේ. අඥානකම මත වූ ගොඩ නැගින අඥානකම මත ගොඩ නැගුණ කියන අපේ සංකල්ප වශයෙන් අපිට මේ ස්වરૂපයක් කියලා නිර්මාණලා තියෙන්නේ. අපේ සංකල්පයක් වශයෙන් අපිට ස්වરૂපයක් කියලා නිර්මාණලා. ඒතර අඥානකම මත ගොඩ නැගුණ කරුණක් කියන මේ බව මේ ස්වરૂපයේ විග්‍රහය ඉස්මතු වුණාට පස්සේ යෙදුන කාරණාව ලැබීමක් වෙනවද ඉක්ම වෙනවා? ඉක්ම වෙනවනේ. දැන් ස්වરૂපයක් ලැබෙයිද? ඒ විදිහට ස්වરૂපය හරි විඳීම හරි හඳුනා ගැනීම හරි දැන ගැනීම හරි සකස් වීම හරි පිළිබඳව හොයාගෙන හොයාගෙන යද්දී දැන් ඒක අඥානකම මත ගොඩ නැගුණ බවක් නැත්නම් අපි දාගත්ත මනෝලෝකයක් එක්ක අපේ මනක්කල්පිත සංකල්පත් එක්ක එදුන බවක් කියන කාරණාවක් ඥානයක් හැටියට ඉස්මතු වෙලා එනකොට දැන් මේ එදුනා වූ ස්වરૂපයක් ඉස්මතු වෙවි නෑ. විමුක්ත වෙනවා. එතකොට ආසවක් කය ඥානෙ ෂය වුණා කියන්නේ විමුක්තිය කියන හේතුව නිසා නැත්නම් උපනිසා. ඒ විමුක්තියයි උපනිස උනේ ෂය වුණා කියන්නේ. ඒ කියන්නේ පැවැත්මක් කියන කාරණාවක් අන්න යෙදීමක් වෙන්නේ නැහැ. විමුක්ත වීම. විමුක්ති තිස්ස වචනීය. විමුක්තිම් පහම් භික්ඛවේ සෝපනි සංගන්ධා. විමුක්තියට හේතුවක් තියෙනවා. මොකද්ද විමුක්තියට හේතුව? විමුක්ත වෙන්න හේතුනේ කාජ බික්කේ විමුක්තිය උපනිසා විරාගවෝ තිස්ස වචන. නොවැල්ම. දැන් ඔබ පුංචි උපමාවක් කියන්න. ඔන්න පුංචි කාලේ පොඩි සෙල්ලම් ගෙවල් හදලා, يعني වැලි බත්තු විතර හතුරු වෙනවා. දැන් ඇලීමක් තියෙනවනේ හතුරු වෙන්න. ඕකේ ඇලීම දුරු වෙච්ච ගමන් මොකද වෙන්නේ? කඩලා විනාශ කරලා දානවනේ. එතකොට එහෙනම් විමුක්තිය කියන කාරණාවකට හේතු වෙන්නේ මොකද්ද? ඇලීම ඉක්ම වීම. විමුක්තිය කියන කාරණාවට හේතුනේ ඇලීම ඉක්ම වීම. ඒ කියන්නේ ඒ කාරණා පවතින්ද ඉඩක් ඉන්නෙම නැහැ. අර මේ උපමාවට මං කිව්වේ ඒ සෙල්ලම් පිට්ටු, ගෝම් පිට්ටු, ඒ කියන්නේ වැලි පිට්ටු ආදී දේවල් කඩලා විසික් කරනවා. ඔක බුදුරණවහන්සේගේ උපමාවක් තියෙනවා. ඒ කඩලා විසික් කරනවා වගේ අන්න අර ඇලීම ඉක්මුනහම එහින්ම ඉක්ම වෙනවා. ආයේ බව නැහැ. ඒතර ඇලීම කියලා කියන්නේ මෙතනදී පැහැදිලි කරන්නේ දැන් ඔබට පේනවා මොකද තණ්හාව කියනකොට කෘත්‍ය තුනක් තියෙනවා කාම භව විභව කියලා. ඔබට දැන් ඉදිරියට තියෙනවා අනෝදස් ස්වාමීන් වහන්සේ පේනන බවක් කියන ස්වરૂපයක ඉදීමක පැවැත්මක්. දැන් මේ ස්වરૂපය යථාර්ථ හොයාගෙන යද්දී ස්වરૂපයක පැවැත්මක් බව ඉදිරියට දිනවද? ඉදිනවද? ඉදෙන්නේ නැහැ. අන්න විරාගය කියනවා විමුක්තියට හේතුව. විරාගම් පහම් භික්ඛු විරාගයට හේතුවක් කියලා නෝ අනුපනස හේතු රහිතව නිමි කාච භික්ඛේ විරාගස් උපනිස. මොකද විරාගයට හේතුව නිබ්බිදාතිස්ස වචනින්. නිබ්බිදාවයි විරාගයට හේතුව. එතකොට නිබ්බිදාව කියලා කියන්නේ කිසිදු ආකාරයකට ඉන්න විඩක් බැරි වෙනවා. ඒ කියන්නේ ඒ එක ඉන්න බැරි වෙනවා. ලැග ගන්න බැරි වෙනවා. දැන් අර විදිහට අපට පෙනුන රූප වේදනා හඤ්ඤ සංකාර විඥාන කියන මේ කරුණ හොයාගෙන හොයාගෙන යනකොට දැන් අපි ඒ ඒක හොයාගෙන යද්දී අපේ අඥානකමත් එක්ක මේ වගේ වැඩපිළිවෙලක් වෙන්නේ කියලා දකිනකොට අපට මේ පෙනෙන කාරණාවක් කියන කරුණක් එක්ක ඉඳීමක් ලැබ ගැනීමක් කියන කරුණක් කිස්මතු වෙන්නේ. එහෙම එකක් කිස්මතු වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා නිබ්බිදාවෙන් නොවැළෙනවා. නිබ්බිදා පහම් බික්කවේ සවපනි සංගත නිබ්බිදාවට හේතුවක් තියෙනවා නො අනුපනිසං හේතු රහිත වෙනිමි කාච බික්කවේ නිබ්බිදාව පොඩි සමුකද නිබ්බිදාවට හේතුව යථාභූත ඥාන දර්ශන තිස්ස වචනින් යන යථාර්ථ වශයෙන්ම දකින විදිය. දැන් ඔබ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව කිසිදු සංකල්පයකට මානසික ලෝකයකට කොටු වෙන්නේ නැතුව ඒ විදියටම හිතාගෙන හිතාගෙන යන කාරණාව නිසා නේද මේ වැඩ පිළිවෙල වෙන්නේ? හරියට ඉඳාගෙන යනවනේ යථාභූත ඥානියයි හේතුව. යථාභූත ඥාන දර්ශනම් පහම් බික්වේ සවපනි සංගදාමිනෝ අනුපනිසං. යථාභූත ඥානය ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. මොකද යථාභූත ඥානියට හේතුව සමාධීතිස්ස වචනීය. යථාභූත ඥානයක් ඇති වෙන්නේ නැහැ පින්වතුනි යම් කිසි වූ කාරණාවක් එක්ක යෙදිලා, ඒ කියන්නේ ඒ කරුණම හොයාගෙන යන්නේ නැත්තම්. ඒ කියන්නේ ඒ කාරණාවම විතරයි හොයාගෙන යන්නට ඕන. දැන් ඒ දැන් දැන් අපි ගත්තොත් එහෙම යමක් පිරිසිදුයි කියන්නේ තව එකක් හා මිශ්‍ර නොවීම කියන එකනේ. යමක් පිරිසිදුයි කියන්නේ තව එකක් හා මිශ්‍ර නොවීම. එහෙමනම් අපි යම් කිසි කාරණාවක් එක්ක විතරක්ම ඉඳනකොට තමයි ඒකම අපට නිවැරදි හොයන්න පුළුවන්. නැත්නම් තව කවලම් වෙච්ච දේවල් තියෙනවා. අන්න චිත්තස්ස එකග්ගතා කියන නිර්වචනය තමයි සමාධිය කියන්නේ. එතකොට දැන් ඔබට මේ පෙනෙන ස්වභාවය එක්ක මේ පෙනෙන ස්වභාවය එක්ක ඔබ හොයන්න පටන් ගන්නේ ඒකටම අනු වූ යෙදීමක් නිසා. දැන් අපි හිතමුකෝ ඔබ වෙන සමාධියක් ඇති කරගෙන අහක වෙලා ඉවර වෙලා ඊට පස්සේ වෙන එකක් කරනවා කියලා. එතකොට දැන් මේ හිත වෙන පැත්තකට ගිහිල්ලා නැද්ද? එකම දෙයක් එක දෙමු වෙලා තියෙන්නේ නෑනේ. ඔබට හොයන්න ඕනේ නැත්තේ ඔබට දැන් ඉදුච්ච කාරණාව එක්කම යමු සමාධියක්. නැතුව හොයන්න බෑ. නැත්නම් වෙන එකක් නහප හොයන්නේ. හරියට මේ වගේ ඔය සමහර කියමන් තියෙන විහිළු කතා හැමති තියෙනවා. ඔන්න මේ කාමරය ඇතුලේ කලවරේ යතුර වැටිලා. කලවරේ ඇතුර වැටලා නිසා යතුර හොයන්න එළියකුත් නැහනේ. එළිය තියෙන තැනකට ගිහිල්ලා මිදුළු යතුර හොයනවා. ඔය කතාවක් අහලා ඇතිනේ. ඒ කියන්නේ දැන් යතුර වැටලා තියෙනවා මේ කලවරේ කාමරය ඇතුලේ කොහේ හරි. දැන් යතුරු හොයා ගන්න ඕනේ. දැන් කලවරේ හොයන්නත් බෑ. ඒ නිසා අර එළිය ගිහිල්ලා මිදුලි අවු වැටිච්ච තැනක ගිහිල්ලා යතුරු හොයනවා. ඔය වගේ වැඩක් කරන එක හරියයි. යතුරු හොයා ගන්න එක මෝඩ වැඩක් නේ. ඔන්න ඔය වගේ තමයි අපි වඩනවා එක සමාධියක්. ඇත්ත හොයනකොට තව එකක් කරනවා. දැන් මොකේ ඇත්තද හොයන්න තියෙන්නේ? දැන් සමාධියක් වඩනවා එක විදිහකට. දැන් ඇත්තක් හොයනකොට තව අලුත් එකක් මවා ගන්නවා. දැන් සමාධිය තියෙන්නේ කලින් එකද දැන් හොයන එකද? ප්‍රශ්නයක් තියෙනවා නේද? සමාධිය තිබියොත් දැන් හොයන කරුණටනේ. දැන් සමාධිය වෙනම වඩාගෙන ඊළඟට කරුණ හොයන්න කිව්වොත් දැන් මේකට සමාධිය නේ වෙන එකට සමාධිය තිබිලා තියෙනවා. ඒ කියන්නේ හරියට යතුරු වැටුනේ කාමර ඇතුලේ කරවලේදී එළියට ඇවිදilla යතුරු හොයන්න යනවා. ඒ වගේ වැඩ. එහෙනම් සමාධියේ තිබිය යුත්තේ එකගත්තේ තිබිය යුත්තේ කරන කෘත්‍ය එක. ඉදුච්ච කරනාවෙක. අන්න සමාධියයි අතහබුත ඥානෙට හේතුව. එහෙම සමාධියක් ඈ අර විදිය මෝඩ වැඩ එහෙම කරන්න එපා. ඒ කියන්නේ යතුරු කාමරේ කලවරේ තියෙත් වැට තැනක වැටලා හොයා ගන්න බෑ කියලා එළිය කිකිල්ල එහෙම අතුරු හොයන්න එපා. ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. සමාධියක් වඩනවා එක විදියකට. වඩලා ඉවරලා ඔන්න විදර්ශනා කරනවා කියලා එකක් කරනවා. ඊට පස්සේ ආය සංකල්පයකින් දැන් ඒක වෙනම කරන්නේ ඊළඟට දෙකක් නෙමෙයි ඒක. එහෙනම් ඒ වගේ මොඩර කරන්න එපා. ඊළඟට සමාධියට අන්න වචන සමාධිය කියනවා. ඊළඟට කියනවා සමාධියට හේතු සහිතයි හේතු රහිතව නෙමෙයි. මොකද්ද සමාධියට හේතු? සැපය. සුඛතිස්ස වචනිය. සුඛන්තිස්ස වචනිය. එතකොට සමාධියක් ඇති වෙන්නේ යම් කිසි විදිහකට සැපයක් ඇති වෙනවා. මොකද සැප සිතක් විතරයි සමාධියක් කියන්නේ. සැපයක් තියෙන්න ඕන. දැන් ඔන්න බලමු මේ සැපය එන්නේ කොහොමද කියලා. දැන් ඔන්න සැපයක් එන්නට ඕනේ. දැන් ඔබට නිකන් රූපයක් දැක්කට සැපයක් එන්නේ නෑනේ. සැපයක් එන්නේ මේ සමාධියට. අන්න ඔන්න සැපය. දැන් අපි එක පොඩ්ඩක් ඊළඟට යද්දි එක හම්බ වෙනවා. හරි. ඊළඟට සැපයට හේතු මොකද? සැහැල්ලුව. සැහැල්ලුකුත් එන්නට ඕනේ නෑනේ පස්සද්ධිය. දැන් ඔබ මොකක් හරි දිහා බලන් ඉන්නකොට ඔබට සැපයක් පස්සද්ධියක් එන්නවද? නෑනේ. අනේ පස්සද්ධියක් එන්නත් ඕනේ. සැපය ඇති වෙන්න. පස්සද්ධියට හේතුවක් තියෙනවා. මොකද්ද? පසද්දීරේද ප්‍රීතිය. දැන් ප්‍රීතියක් ඇති වෙන්නත් ඕන. ඔබ හිතන්න ඕනේ නම් ඔබට නිකන් ඔහේ මොන හරි දේ බලන් ඉන්නවා කියන්නේ. මොකක් හරි දෙයක් නෑ. ඒක හොයන්නේ ප්‍රීතියක් කිම ඇති වෙනවද? නෑනේ. එහෙනම් ප්‍රීතියක් ඇති වෙන්නත් ඕනේ. දැන් සමාධිය ඇති වෙන්නේ. දැන් ප්‍රීතියට හේතුව මොකද්ද? ප්‍රමුදිත බව. ප්‍රමුදිත බවක් තියෙන්නත් ඕන. ප්‍රමුදිත බවකුත් නැත්තම් ප්‍රීතිය ඇති වෙන්නේ නෑ. දැන් ඔන්න ඔබ බලන්න එහෙනම් ඔබට දැන් පෙනෙන ස්වභාවයක් තියෙන තැනදී ඒකටම යොමු වෙච්ච වූ සමාධියක් ඇති වුණොත් නැතහ බුද්ධ ඥානය තියෙන්නේ. ඒ දැන් වෙන සමාධිය තියලා හරියන්නේ නැහැ. වෙන සමාධිය තුනක් තියෙම හරි අතුරු හොයන වැඩේ තමයි වෙන්නේ. ඒකටම යොමු වෙච්ච සමාධියක් ඇති වෙන ප්‍රමුජිත භාවයක් තියෙන්නට ඕනේ. දැන් නිකන් ඔය මොහක් කරද දිහා බලන් ඉදී ප්‍රමුජිත භාවයක් කියෙමෙනවද? නැහනේ. ප්‍රීතියක් සැපයක් කියෙමෙනවද? නැහනේ. ප්‍රමුජිත භාවයක් කියනට ඒකට හේතුවක් තියෙනවා. ප්‍රමුදිත භාවයට හේතුව තමයි ශ්‍රද්ධා තිස්ස වචනය. මොකද හේතුව? ශ්‍රද්ධාව වෙන්න නැතුව. ශ්‍රද්ධාවෙන් නැතුව එහෙම ওই ප්‍රමුදිත භාවෙන්නේ නැහැ. දැන් එතකොට දැන් මේ කරගෙන ගිය වැඩපිළිවෙල එක ශ්‍රද්ධාවෙන්නේ කොහොමද මේකට? දැන් ඔන්න එහෙනම් ඒ ප්‍රමුදිත භාවය එන්නේ මොකක් එකද? ශ්‍රද්ධාවක් කිසිම අතුලෙද්දි. ශ්‍රද්ධාවෙන්නේ මොකෙන්ද? දුක නිසා. දුක්ඛතිස් දුක්ඛන්තිස්ස වචනීය. ශ්‍රද්ධාවට හේතුව දුක. අන්න එතනින් පස්සේ විග්‍රහයක් තියෙනවා. දුකට හේතුව දුකට හේතුව මොකද්ද? දුකට හේතු නිසා ජාතිය ඉපදීම. ඉපදීමට හේතුව භවය. භවයට හේතුව උපාදානි. උපාදානයට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව වේදනාව. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව සලායතන. සලායතනයට හේතුව නාමරූප. නාමරූපයට හේතුව විඥාන. විඥානවලට හේතුව සංකාර. සංකාරවලට හේතුව අවිද්‍යාව. ඔන්න පැහැදිලි කරලා පෙන්නනවා අර ප්‍රමුදිත භාවය ඇතුළත තියෙන මොකක් එකද? අවිද්‍යාව. ඔන්න දැන් පැහැදිලි කරනවා. ඉතිකෝ භික්කවේ මෙන්න මේ විදිහට. මෙසේ ඇති වුණේ ඒ ඔන්න ඇති වෙච්ච විදිහ. ඉතිකෝ භික්කවේ අවිජ්ජූප නිසා සංඛාර. අවිද්‍යා හේතුව ප්‍රත්‍යයෙන් සංඛාර. සංඛාරූප නිසා විඥාන. සංඛාර හේතුයෙන් විඥාන. විඥානූප නිසා නාම රූප. විඥාන හේතුවෙන් නාම රූප. නාම රූප උප නිසා සලායතන. නාම රූප හේතුයෙන් සලායතන. සලායතන උප නිසා පස්සෝ. සලායතන හේතුයෙන් පස්සය. පසූප නිසා වේදනා. පස්ස හේතුයෙන් වේදනාව. වේදනූප නිසා තණ්හා. වේදනා හේතුයෙන් තණ්හාව. තණ්හූප නිසා උපාදාන. තණ්හා හේතුයෙන් උපාදාන. උපාදානූප නිසා භවෝ. උපාදාන හේතුයෙන් භවය. භවූප නිසා ජාති. භවයේ හේතුයෙන් ජාතිය. ජාති උප නිසා දුක්ඛ. ජාති හේතුයෙන් දුක. දුක්ඛ උප නිසා සද්ධා. දුක හේතුයෙන් සද්ධා.
දැන් මම ඒ විග්‍රහය කරන්න යන්නේ නෑ. දැන් ඔබ දන්නවනේ මේ විග්‍රහය කියන්නේ පටි සමුප්පාදේ විග්‍රහයනේ නේ. එතකොට අර සමාධිය ඇති වුණේ ඊට අදාළ ප්‍රීතිය සැපය ප්‍රීතිය පසද්දිය ප්‍රමුදිත භාවය කියන කරුණෙක්ගෙන. ඒ ප්‍රමුදිත භාවය ඇති වුණේ මොකෙන්ද? දුකෙන්. ඒ දුක ඇති වුණේ කොහොමද? අන්න අවිද්‍යාව උප නිසා සංකාර, සංකාර උප නිසා විඥාන, විඥාන මේකෙන්ද ඇති වුණේ? විනහයකින්ද? නෑ. දැන් අපි සමාධිත කරගන්න යන්නේ කොහොමද? ඔය විදිහටද? දැන් අපි නිවන් දකින්න ඕන කියලා සමාධිත කරගන්න යනවා. මොන වෙන වෙන අමුතු ක්‍රමනේ? ඒ කියන්නේ කොයි වගේද දන්නවද? යතුරු වැටුණ කාමරයක කොහේ හරි කලවර තැනක එළියක ගිහිලා අතුර හොයන. මාහරිදයක් වැටෙන ඕන කලවර තැනක එතන හොයන්න බෑ, පේන්නේ නෑ. ඒ නිසා එළියට ගිහිලා හොයනවා. එළිය තියෙන තැනකට ගිහිල්ලා. උන් ඔය වගේ වැඩක් තමයි අද කරන්නේ සාමාන්‍ය ලෝකේ. සමාධියට හේතුව මෙන්න මේ විදිහට සකස් වෙන්නට ඕන. ඒ කියන්නේ මොකද්ද මේ? දැන් මම ඔබට පැහැදිලි කරානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහනේ හොයාගෙන යන්නේ අපට යෙදුන කාරණාව. දැන් මේ පහ හොයාගෙන යනකොට ඒ හොයන ක්‍රමේදී අපි තුල මම ඔබට පැහැදිලි කර අපේ මිනිമിതി මැනි මේ සියල්ලක් මේක තමයි අපි මේ කරුණ දාගත්තේ. ඔන්න ඔය කාරණාව සිදු වුණ අඥානකමේ වැඩපිළිවෙල දැක්ම තමයි මේ පෙන්නන්නේ. ඒ අඥානක දැන් අවිද්‍යාව කියන්නේ මෝඩකම. අඥාන මේ අවිද්‍යාව කියන්නේ. ඒතර මෝඩකම තුලින් මොකද වුනේ? දැන් මෝඩකම තුලින් අපට ස්වરૂප වකිස්මත් වෙලා ඇවිදilla. ඔන්න අනුමුදස් ස්වාමීන් වහන්සේ පේනවා කියන්නේ. මේ සකස් වීමක් ඉස්මතු වෙලා ඇවිදilla. දැන් ඉස්මතු වෙච්ච ස්වરૂප යථාර්ථ හොයාගෙන යනකොට ඒ ස්වરૂප නැත්නම් ඒ විඳීමේ හඳුනා ගැනීම කියන කාරණාව එක මොකද වෙන්නේ? අඥානකම තුලින් මේ ඉස්මතු වෙච්ච කාරණාව පිළිබඳව මෙන්න මේ දැක්ම එනකොට අන්න ඒ දකින විදිහේ වැඩපිළිවෙල තමයි පංච පාස්කන්ධය කෙරේ උදේවයි දකින්නවා කියන්නේ. ඉතිරූපං ඉතිරූපස්සමුදෝ ඉතිරූපස්සත්තංගමෝ කියලා කියන්නේ. මෙසේ රූපේ හටගැනීම, මෙසේ රූප නැතිවීම අන්න දකපු දැක්ම පෙන්නවා. මොකද්ද? අවිජ්ජා හේතුයෙන් සංකාර, සංකාර හේතුයෙන් විඥාන, විඥාන හේතුයෙන් නාම රූප, නාම රූප හේතුයෙන් සලආයතන. මෙන්න මේ විදිහට පෙන්නවා. මෙන්න මේ සකස් වෙන වැඩපිළිවෙල තුලින් මොකද වෙන්නේ? ජීවිතය ඇත්තක් හොයන්න යමු වුණේ තැනදී යමු වෙලා ආවා ඇත්ත කියලා දෙන කෙනෙක් කෙරෙහි. අන්න කල්යාණ මිත්‍රයාට යමු වීම, බුදුරණවහන්සේගේ ධර්මයේ ඉස්මතු වීම. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ ඇත්ත පෙන්නපු ඒ යම් කිසි කෙනෙක් මෙහෙවන හිතන විදිහකදී නේද මේ යමු වුණේ? අන්න ඒ විදිහට හිතාගෙන යන තැනදී අන්න අර යථාර්ථය කියන කාරණාව එක ඇති වෙනවා. මොකද්ද? පැහැරීමක්. ඕකට කියනවා සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. ඔන්න ඔය කාරණාව එක මොකද වෙන්නේ? ප්‍රමුදිත භාවය, ප්‍රීතිය, සැහැල්ලුව, සැපය, සමාධිය, යථාභූත ඥානය, යථාර්ථය දකිනවා සමාධියෙන්. යථාර්ථය දකීමෙන් අන්න ලැබ ගැනීමක් සිදු වෙන්නේ නැතුව අන්න නොවැළි නිදහස් වෙනවා, ආස්වාක්‍ය වෙනවා. මෙන්න මේක තමයි අන්න කාටද මේක වෙන්නේ? ඥානතෝ හම්බික්ක වේ පසතු ආසවානං කයං වදානි. ජීවිතය ඇත්ත දනිමින් දකිමින් වාසය කරද්දී ආශ්‍රවය ෂේ වෙන විදිය. මේක බුදුරජාණන් උපමාවක් පෙන්නනවා. හරියට මොකද්ද? කන්දක් මුදුනට වහිනකොට ඒ වැහි බිඳු වලින් පුංචි ඇලවල් හැදෙනවා. පුංචි ඇලවල් වලින් මහා ඇලවල් හැදෙනවා. මහා ඇලවල් වලින් පුංචි ගංගා හැදෙනවා. පුංචි ගංගා වලින් මහා ගංගා හැදෙනවා. මහා ගංගා වලින් විශාල නදී හැදෙනවා. ඒවා ඒක මහා මුහුද කරා යොමු වෙනවා ඒ තුළ. මෙන්න මේ වගේ ඒවා මේව කෝ භික්ඛවේ අවිජ්ජා උප නිසා සංඛාරා, සංඛාර උප නිසා විඥාන. මෙන්න මේ වගේ තමයි මේ ලෝකයේ කියන නිර්වචනය. දැන් මේක සාමාන්‍ය කෙනෙකුට මේක පුළුවන් ද කරන්නේ? බෑ. ජීවිතයේ පිළිබඳව හිතන කෙනෙකුට, යථාර්ථය හොයන කෙනෙකුට ඉස්මතු වෙවි එනවා මේ ජීවිතයේ සියලු යෙදීම් මේක හොයාගෙන යනකොට. මෝඩකම තුලින් මේ පැන නගින විදිය කවුරු කියන දේ එක්කද? සත්‍යවාදී කෙනෙක් පෙන්වන විග්‍රහය එක්ක. මේ යථාර්ථය දකිමින් යන වැඩපිළිවෙලේදී යොමු වෙනවා ඒ සත්‍ය පෙන්වන කෙනත් එක්ක. අන්න ඒ සැබෑම සාස්තුන් වහන්සේ තමයි බුදුරන් වහන්සේ. ඒකත් එක්ක හතහකටස්ස බෝධින් කියන ශ්‍රද්ධාවෙන් හටගන්න ප්‍රීතිය. එතකොට දැන් මේ නිදහස් වීම කියන නිර්වචනයේ පැහැදිලි කිරීම සම්පූර්ණයෙන් අයිති වෙන්නේ කාටද? බුදුරන් වහන්සේට. ඇයි? ඒ ශ්‍රද්ධාව මත පාදක වෙලා. එතකොට ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ අමුතුයෙන් මනෝලෝකවලින් හිතන සංකල්ප වලට නෙමෙයි. ඒ ශ්‍රද්ධාව කියන කාරණාව පාදක වීම තුළින් ප්‍රමුජිත භාවය ප්‍රීතිය සැපය කියන මෙන්න මේ කාරණාවෙන් සමාධිය ඇතිවීමෙන් අතහාබුත ඥානියෙන් අන්නාසුවක් හේ වෙනවා. එතකොට ඒ අය කාගේ ශ්‍රාවකයෝද? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දැන් මේ සම්පූර්ණ යෙදීම තුළම ඉස්මතු වෙලා ආවේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක බවනේ. දැන් එයාට මොකක්වත් අයිතිත්වයක් තියෙනවද? නෑ. මෙන්න මේ දහමට කියන සක්කාය නිරෝධ දහම කියලා. කාගේ දහමද? බුදුරන් වහන්සේගේ දහම. මොකද දහම? සක්කාය නිරෝධි. දැන් සක්කාය කියන්නේ සොකීයත්තේ. සොකීයත්තේ කියන ස්වභාවයෙන් දැන් මොකක්වත් කතාවක් තියෙනවද? නෑ. කාගේ දහමෙන්ද? බුදුරන් වහන්සේගේ දහම. සිදුවුනේ මොකද්ද? බුදුරන් වහන්සේගේ දහම ඉස්මතු වුණා. එච්චරයි. ඒ තුලින් වැඩ පිළිවෙල අන්න ක්‍රියාත්මක වුණා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මේ මම මේ සූත්‍රය ඔබට පැහැදිලි කරලා පෙන්වීම අපේ ජීවිතේ අපි හිතන්න පැති මේ ප්‍රඥාව කියන කාරණාව එක්ක බුදුරජාණන් වහන්සේ ධර්මයක හිතන්න පැති ගොඩාක් තියෙනවා. මෙන්න මේ කරුණු පිළිබඳව හිතන්නට ඕන. මේ කරුණු හිතන්නේ නැත්නම් කවදාකවත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දහමකට සත්‍යවාදීව කාටවත් යමු වෙන්න බෑ. ඒ නිසා සත්‍යවාදී බුදුරන් වහන්සේගේ දහමට යොමු වෙන්න. මනෝ ලෝකවල දේවල් එක නිකන් පුහු ආස්වාදයක් භුක්ති විඳිමින් මේ ධර්මයයි කියලා හිතාගෙන එක එක දේවල් කරමින් රැවටෙන්න එපා. එතෙන් යොමු වෙන්න එපා. එතෙන් යොමු වෙන තු ජීවිත සත්‍යවාදී වෙන්න. ඉතින් මම හිතන්නේ ඔබට ධර්ම සාකච්ඡා අවස්ථාවකුත් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේශනාව තුළින් ඒ වගේම ඔබට ප්‍රායෝගික ප්‍රතිපදාව තුළින් ඔබට මතුවෙන ගැටලු තියෙන ඒවා ඒ සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතන්නේ විනාඩි 15කට පස්සේ එතකොට මේ අවස්ථාවේදී ඔබට මතුවෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදී දේශනාව අවසන් කිරීමත් ඒත් එක්කම සිදු කරමු. හොඳයි, එහෙනම් සිල් දනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.